අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
මුචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි අද රුහුණු සේවයේ ගුවන්විදුලි විකාශනය කරන ගුරුකෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහනෙන් පදාර්ථයේ ව්‍යුහය පාඩමට අදාළව සංයුදතාව සහ සංයෝගයක සූත්‍ර ලිවීම පිළිබඳ ඉගෙන ගනුමු, නැත්නම් සාකච්ඡා කරමු. මූලද්‍රව්‍යයක බාහිර කවචයේ අඩංගු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් දැනගත හැකි තවත් කරුණක් තමයි මූලද්‍රව්‍යවල සංයුදතාව, නැත්නම් සංයෝජනය වීමේ හැකියාව. පරමාණුවක් තවත් පරමාණුවක් සමග සම්බන්ධ වීමේ හැකියාව සංයුතාව ලෙස අපිට සරලව දක්වන්න පුළුවන්. පරමාණු අතර රසායනික සම්බන්ධතා ඇතිවීමෙන් බන්ධන හැදිලා මේ බන්ධන විවිධ රසායනික සංයෝග බවට පත් වෙනවා. සංයෝජනය වීමේ හැකියාව මනින්නේ හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයට සාපේක්ෂව. මූලද්‍රව්‍යයක සංයුතාව නිවැරදිව අර්ථ ගන්නවනවා නම් එම මූලද්‍රව්‍ය පරමාණුවක් එක්ක සංයෝජනය වෙන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන්, ඒ වගේම ප්‍රතිස්ථාපනය වෙන්න පුළුවන්. හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවට අපි සංයුතතාව කියලා දක්වනවා. මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංයුතතා ඉලෙක්ට්‍රෝන ලෙස හඳුන්වන්න පුළුවන්. දුවේ පොතේ මූලද්‍රව්‍යයක සංයුතතාව තවත් ඉදිරියකට ප්‍රකාශ කරන්න පුළුවන්. රසායනික සංයෝජනයේදී එම මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉවත් වන ඉලෙක්ට්‍රෝන ගණන, එක්ක නැත්නම් එම මූලද්‍රව්‍ය පරමාණුව ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගණන, එහෙමත් නැත්නම් එම මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන සංයෝග හදනවා. මෙන්න මේකටත් අපි සංයුතතාව කියලා දක්වනවා. සමහර මූලද්‍රව්‍ය වලට සංයුතතා කීපයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ෆොස්ෆරස් සංයුතතාව තුනක් වෙන්නත් පුළුවන්, පහ වෙන්නත් පුළුවන්. සල්පර් ගත්තත් සංයුතතාව දෙකක් හෝ හයක් වෙනවා. යකඩ ගත්තාම සංයුතතාව දෙකක් හෝ තුනක් වෙනවා. අපගේ අධ්‍යයනයට අදාළව පරමාණු ක්‍රමාංක 1 සිට 20 දක්වා මූලද්‍රව්‍ය වලට තිබිය හැකි සංයුතතාව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් එක්ක සංයෝජනය වෙලා සංයුතතා කවච ඉලෙක්ට්‍රෝන 8ක් සකස් වෙන පරිදි අෂ්ටක නීතියට අනුව සංයෝග හදනවා. මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන ප්‍රදානය ප්‍රතිදානය සිද්ධ වෙන්නේ අෂ්ටක නීතියට අනුව. හවුලේ තබා ගැනීම සිද්ධ වෙන්නේ අෂ්ටක නීතියට අනුව. උදාහරණයක් ආශ්‍රයෙන් මේ පැහැදිලි කරන්න පුළුවන්. නියෝන් කියන්නේ පරමාණු ක්‍රමාංකය 10ක් වන උච්ච වායුවක්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2:8. මෙහි පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් දෙවෙනි ශක්ති මට්ටමේ 8ක් ලෙස පිරීලා තියෙන්නේ. ඒ නිසා එයාගේ සංයුතතාව 0යි. පරමාණු ක්‍රමාංකයේ අනුයාතෝ පිහිටි සෝඩියම් වල 11යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2:8:1. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන එයා ප්‍රදානය කරාම සෝඩියම් 2:8 වින්‍යාසයත් කරගන්නවා. ඒ කියන්නේ අෂ්ටක නීතිය පිළිපදිනවා. ඒ විතරක් නෙවෙයි, එයා අයනයක් බවටත් පත් වෙනවා. ඒ නිසා සෝඩියම් වල සංයුතතාව 1ක් වෙනවා. ඒ වගේම නියෝන් පරමාණුවට පරමාණුක ක්‍රමාංක 1ක් වෙච්ච ෆ්ලෝරින් මූලද්‍රව්‍ය සලකමු. එයාගේ පරමාණු ක්‍රමාංකය 9යි. ඒ අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2:7 වෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන මේ ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍ය 2:8 වින්‍යාසය බවට පත් වෙලා ස්ථායි වින්‍යාසයක් බවට පත් වෙනවා. ඒ අනුව ෆ්ලෝරින් වල සංයුතතාව 1ක් වෙනවා. අපිට මේ ආකාරයට වගුවක් සකස් කරලා සංයුතතාව පිළිබඳව කතා කරමු. අපි මේ සඳහා තීර 5ක වගුවක් සකස් කරගමු. ඒ තීරවල ශීර්ෂ ලෙස මූලද්‍රව්‍ය සංකේතය, පරමාණු ක්‍රමාංකය, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, සංයුතතාව ආදී වශයෙන් ලියමු. අපි එහෙමනම් හයිඩ්‍රජන් පරමාණුව සලකමු. සංකේතය H, පරමාණු ක්‍රමාංකය 1යි, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. ඒ අනුව එයා ඒ ඉලෙක්ට්‍රෝන හවුලේ තමාගෙනමින් සංයුතතාව 1ක් බව ප්‍රකාශ කරනවා. හීලියම් මූලද්‍රව්‍ය ගත්තහම HE සංකේතවත් කරනවා. පරමාණු ක්‍රමාංකය වෙන්නේ දෙකයි, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි. එයා උපරිම ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙන්නේ උච්ච වායුනක් නිසා එයාගේ සමුජතාව බිඳුවයි. හීලියම් වලින් පසුව පරමාණු ක්‍රමාංකය තුනක් වෙච්ච ලිතියම් සැලකුවහම එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි එකයි. එයාට අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඒක ස්ථායි තත්වයක් නෙවෙයි, අස්ථායි තත්වයක්. ඒ නිසා ලිතියම් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කළා, එයා පත් වෙනවා උච්ච වායු වින්‍යාසයට. ඒ අනුව එයාගේ සමුජතාව එකක් වෙනවා. බෙරිලියම් ගත්තහම පරමාණු ක්‍රමාංකය හතරයි, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි දෙකයි. එයා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක ප්‍රදානය කළා, සමුජතාව දෙකක් කරගන්නවා. බෝරෝන් සැලකුවත් එහෙමයි, පරමාණු ක්‍රමාංකය පහයි, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි තුනයි. එයාගේ සමුජතාව තුනක් වෙනවා. අපි දැන් කාබන් බලමු. කාබන් පරමාණු ක්‍රමාංකය හයයි, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි හතරයි. එයා ගත්තාම එයාට ඉලෙක්ට්‍රෝන දෙන්නත් පුළුවන්, ලබා ගන්නත් පුළුවන්. නමුත් කාබන් කරන්නේ ඉලෙක්ට්‍රෝන හතරක් හවුලේ තියාගන්නවා. ඒ නිසා එයාගේ සමුජතාව හතරක් වෙනවා. අපි බලමු දැන් පරමාණු ක්‍රමාංකය නමයක් වෙච්ච ෆ්ලෝරින්, එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි හතයි. ඒ අනුව එයාට ඉලෙක්ට්‍රෝන එකක ඌනතාවයක් තියෙනවා. එයා කරන්නේ දුවේ පුතේ ඉලෙක්ට්‍රෝනයක් බාහිරින් ලබාගෙන සමුජතාව එකක් කරගන්නවා. ඒ අනුව එයා දෙකයි යටේ උච්ච වායු වින්‍යාසයට පත් වෙනවා, නියෝන් වින්‍යාසයට පත් වෙනවා. නියෝන් ගත්තාම නියෝන් පරමාණු ක්‍රමාංකය දහයයි, එයාගේ ඉලෙක්ට්‍රෝන නිසා දෙකයි යටයි. එයාගේ සමුජතාව බිඳුවක් වෙනවා. දුවේ පුතේ මැග්නීසියම් අපි බලමු දැන්. දැන් ඔයාලට කියන්න පුළුවන් මැග්නීසියම් වල සමුජතාව කීයද කියලා. අපි මොකද කරන්නේ? මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය දන්නවා 12යි. එහෙනම් අපි මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා 282. එහෙනම් එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එයා මොකද කරන්නේ? මේ ඉලෙක්ට්‍රෝන දෙක ප්‍රදානය කරනවා. ඒ නිසා එයාගේ සමුජතාව දෙකක් බවට පත් වෙනවා. අපි බලමු ඊළඟට ක්ලෝරින් පරමාණුව. ක්ලෝරින් පරමාණුවේ පරමාණු ක්‍රමාංකය 17යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනවා 2, 8, 7. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7යි. එයා පත් වෙන්න ඕන 2, 8, 8 උච්ච වායු වින්‍යාසයට. එයා එහෙනම් මොකද කරන්නේ? බාහිරෙන් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා, නැත්තම් ප්‍රතිග්‍රහණය කරනවා. බාහිරෙන් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. ඒ වගේම පොටෑසියම් පරමාණුව සලකමු. එයාගේ පරමාණු ක්‍රමාංකය 19යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2, 8, 8, 1. එතකොට එයා කරන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කළා. එයාගේ සමුජතාව එකක් බවට පත් වෙනවා. කැල්සියම් පරමාණුවට සමුජතාව දෙකක් වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනිවාර්යයෙන්ම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න ඕන. එයා ඉලෙක්ට්‍රෝන දෙකක් ප්‍රදානය කරනවා. හේතුව තමයි එයාගේ පරමාණු ක්‍රමාංකය 20යි, එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 8, 8, 2. එහෙනම් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක එයා ප්‍රදානය කළා, සමුජතාව දෙකක් බවට පත් වෙනවා. ආවර්තා වගුවේ සරල ආකාරය පද නම්ව එකේ කාණ්ඩයට පවතින්න පුළුවන් සමුජතාව අපිට වගුවකින් ප්‍රකාශ කරන්න පුළුවන්. දුවේ පුතේ මේ මගින් සමුජතාව ආවර්තයක් ඔස්සේ වෙනස් වීමේ රටාව මතක තබා ගන්නත් ඔබට පහසු වෙනවා. අපි ඒක පුංචි වගුවකින් ලියලා ඒ වගුව පුරවලා අපි මතක තබා ගමු. එහෙනම් අපි පේලි දෙකකට සහ තීර නමයක් වෙන ආකාරයට පුංචි වගුවක් හදාගමුකෝ. වගුවේ ශීර්ෂය ලියන කාණ්ඩය කියලා පළවෙනි පේලිය ලියන. ඊට පහලින් පේලිය ලියන සමුජතාව කියලා. කාණ්ඩය ඉදිරියෙන් ලියනවා කාණ්ඩය 1. එකනම් සමුජතාව 1යි. හේතුව ඉලෙක්ට්‍රෝන එකක් ප්‍රදානය කරනවා පළවෙනි කාණ්ඩයේදී. දෙවන කාණ්ඩයේ සමුජතාව 2යි. එයා ඉලෙක්ට්‍රෝන දෙකක් ප්‍රදානය කරනවා. ඒකයි සමුජතාව 2ක් උනේ. කාණ්ඩය 3ක් නම් සමුජතාව 3යි. එයා ඉලෙක්ට්‍රෝන 3ක් ප්‍රදානය කරනවා. කාණ්ඩය 4යි. එහෙනම් ඔබට කියන්න පුළුවන් 4ක් ඉලෙක්ට්‍රෝන ගන්නත් පුළුවන්. ඒ වගේම ඉවත් කරන්නත් පුළුවන්. එහෙනම් 4 වෙනි කාණ්ඩයේ සමුජතාව 4ක් වෙනවා. හොඳයි. 5 වෙනි කාණ්ඩය අෂ්ටක නීතිය සම්පූර්ණ වෙන්න නම් මොකද වෙන්නේ? 5 වෙනි කාණ්ඩයට ඉලෙක්ට්‍රෝන 3ක් බාහිරින් ලබාගත යුතු වෙනවා නැත්නම් ප්‍රතිග්‍රහණය කළ යුතු වෙනවා. ඒ අනුව එයාගේ සමුජතාව කීයද? 3යි. අපි ඒක පහසු ක්‍රමයක් තියෙන හොයාගන්න. අෂ්ටක නීතිය නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. මෙයා ඉන්නේ පස්වෙනි කාණ්ඩේ 8න් 5 කඩු කරාම සමුජතාව 3යි. එහෙනම් ඒ විදිහට ඔබට පහසුවෙන් 6වෙනි කාණ්ඩේ සමුජතාව කියන්න පුළුවන්. 6වෙනි කාණ්ඩේ කොහොමත් බාහිරින් ඉලෙක්ට්‍රෝන දෙකක් ප්‍රතිග්‍රහණය කළ යුතු වෙනවා. එයා කරන්නේ බාහිරින් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න එක. ඒක 8න් 6ක් අඩු කරාම අපිට දෙකක් ලැබෙනවා. 7වෙනි කාණ්ඩය බාහිරින් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. ඒ වගේම එයාගේ කාණ්ඩ අංකය 7 8න් අෂ්ටක නීතිය අනුව 8න් 7ක් අඩු කරාම සමුජතාව එකක් වෙනවා. 8වෙනි කාණ්ඩේ තියෙන උච්ච වායු ගත්තට පස්සේ සංයෝග සෑදීම සඳහා එච්චර උනන්දුවක් දක්වන මූලද්‍රව්‍ය එහි අඩුයි. ඒ නිසා ඒ සමුජතාව බිඳුවක් වෙනවා. මං හිතන්නේ දැන් ඔබට දුවේ පුතේ සමුජතාව පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. සංයෝග පහසුවෙන් හැඳිනගන්න අපි රසායනික සංකේත ඇතුළත් වෙන ක්‍රමයක් භාවිතා කරමු. එහෙනම් ඒ විදියට අපිට පුළුවන් සූත්‍ර ලියන්න රසායනික සංයෝගවල. හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් පරමාණු එකකින් බන්ධනය වෙලා ජල අණු හැදෙනවා කියලා අපි මීට පෙර කුඩා කාලේ ඉඳලම දන්නවා. ජලය අපි H2O ලෙස දක්වනවා. ඒ අනුව මේ අපි ජලයේ රසායනික සූත්‍රය ලෙස ඔබට පෙන්නුම් කරනවා. දුවේ පුතේ රසායනික සූත්‍රයකදී මූලද්‍රව්‍ය පරමාණු සංඛ්‍යාවට අනුව එම සංයෝගයේ සකස් වී ඇති ආකාරය දක්වනවා. සංයෝගයක නැත්තම් අණුවක ඇති එම පරමාණු ගණන සංකේත ළඟින් පහලින් දක්වනවා. උදාහරණයක් ලෙස ජල අණුව හයිඩ්‍රජන් පරමාණු 2යි ඔක්සිජන් පරමාණු 1යි. ඒ අනුව ජලයේ සූත්‍රය නැවතත් මම සඳහන් කරන්න කැමති H2O නැත්තම් H2O ලෙසයි අපි දක්වන්නේ. දුවේ පුතේ එහෙනම් අපි මේ සමුජතා පිළිබඳ ඉගෙන ගත්තා. සමුජතා ආශ්‍රයෙන් සංයෝගවල රසායනික සූත්‍ර කොට නමුකමුකු. එහෙනම් ඔබට ඒ සඳහා මෙන්න මේ පහත පිළිවෙල අනුගමනය කිරීමෙන් පහසු වෙනවා. අපි සංයෝගයක රසායනික සූත්‍ර ලියද්දි කරන්නේ ඒවායේ සමුජතාව තුලනය වන පරිදි පරමාණු සම්බන්ධ කිරීමක්. මේ තවත් රීතියක් තමයි පළමුව ලෝහ පරමාණුවත් පසුව අලෝහ පරමාණුවත් ලියන එක. තවත් රීතියක් තමයි ඊට පසුව මේ මූලද්‍රව්‍ය සමුජතා මාරු කළා ලියලා නියමිත සූත්‍රය ගොඩනගන එක. මෙහෙම සූත්‍ර ගොඩනගද්දී අපි සමුජතාව එක කියන එක සූත්‍රයට ලියන්නේ නැහැ. ඒ වගේම සමුජතාව සංයෝගයක සමාන වෙනකොට ඒවා සුළු කළා ලියන්නත් අවශ්‍ය වෙනවා. දැන් එහෙමනම් අපි අභ්‍යාසයක් හැටියට සංයෝගයක සූත්‍ර ලියන්න හුරු වෙමු. උදාහරණයක් හැටියට අපි ගමු එහෙනම් සංයෝගයක් සෝඩියම් ඔක්සයිඩ්. අපි එහෙමනම් ඉස්සෙල්ලම මේකට පරමාණු සංකේත ලියමු. සෝඩියම් ඔක්සයිඩ්. සෝඩියම් වල සංකේතයේ N කැපිටල් N සිම්පල් A. ඔක්සයිඩ O අකුරෙන් දක්වමු. ඕ. සංයෝගයට පහලින් සමුජතා පොඩ්ඩක් පහලින් ලියමු. සෝඩියම් වල සමුජතාව 1යි එහෙනම් ඔක්සිජන් වල සමුජතාව 2යි. සමුජතා දැන් අපි ලිව්වට පස්සේ ඊතල මගින් හරස් මාරු කරමු. හරස් ආකාරයට යන විදියට ඊතල. ඒ අනුව සෝඩියම් ළඟට එනවා 2ක් ඔක්සිජන් ළඟට එනවා 1ක්. එහෙනම් දැන්ට සූත්‍රය ලැබිලා තියෙනවා Na2 O1 කියලා. අපි කිව්වා සූත්‍ර ලිවීමේදී 1 සඳහන් කරන්නේ නැහැ කියලා. එහෙනම් මේ සූත්‍රය සුළු කරමු තවදුරටත්. ඒ අනුව සෝඩියම් ඔක්සයිඩ් වල සූත්‍රය අපිට ලැබෙනවා Na2O1. අපි සාමාන්‍යයෙන් කියන්නේ Na2O. අපි ලියමු ඒ ආකාරයට තවත් සංයෝගයක සූත්‍රය. මම ඔබට උදව් කරන්න. සංයෝගය තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඉස්සෙල්ලම අපි කරන්නේ පරමාණු සංකේත ලියන එක නමට අදාළව. ඇලුමිනියම් Al ක්ලෝරයිඩ් Cl. ඊළඟට අපි මොකද කරන්නේ? සංයෝගයට පහලින් පරමාණුවට අදාළ සමුජතාව ලියනවා. ඇලුමිනියම් වල සමුජතාව කීයද? 3යි. ක්ලෝරයිඩ් වල සමුජතාව 1යි. අපි සමුජතාව හරස් ඊතල මගින් මාරු කරමු. 3ක් යනවා ක්ලෝරින් ළඟට, 1ක් යනවා ඇලුමිනියම් ළඟට. ඒ යනවා අපි සූත්‍රය ලියමුකෝ දැන්. එහෙනම් Al1 Cl 3යි. අපි සූත්‍ර ලිවීමේදී එක සඳහන් කරන්නේ නැහැ කියලා මීට පෙර ප්‍රකාශ කළා. ඒ අනුව සූත්‍රය සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා AlCl3 නැත්නම් AlCl3. එහෙනම් ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල රසායනික සූත්‍රය AlCl3. හොඳයි. මේ වගේ සංයෝගයකුත් ගමු අපි. දැන් අපි මීට පෙර අවස්ථා කීපයක ජලය ගැන කතා කරා. ජලය. එහෙනම් අපි ජලය ගැන කතා කරද්දී එක සැරේම අපිට මූලද්‍රව්‍ය පරමාණු සඳහන් වෙන්නේ නැහැ. අපිට එහෙනම් දැනගත යුතු වෙනව අවශ්‍ය මූලද්‍රව්‍ය මොනවද කියලා. හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය, ඔක්සිජන් මූලද්‍රව්‍ය. සංකේතේ පහලින් ඒවට අදාළ සංයුතා ලියමු. හයිඩ්‍රජන්වල සංයුතාව 1යි, ඔක්සිජන්වල සංයුතාව 2යි. හරස් සීතල මගින් සංයුතා මාරු කරමු. එතකොට අපිට සූත්‍රයක් එනවා. හයිඩ්‍රජන් 1 යනවා ඔක්සිජන් ළඟට, හයිඩ්‍රජන් ඔක්සිජන් 2 යනවා හයිඩ්‍රජන් ළඟට. එහෙනම් සූත්‍රයේ H2O1. අපි පෙර සඳහන් කළ සූත්‍රවල එක සඳහන් කරන්නේ නැහැ කියලා. ඒ අනුව ජලයේ සූත්‍රය H2O ලෙස අපිට සඳහන් කරන්න පුළුවන්. දැන් අපි කතා කරේ මූලද්‍රව්‍ය පරමාණු වලින් සංයෝග හැදෙන එක ගැන. එහෙනම් අපි ආරෝපණයක් සහිත කිසියම් රටාවකට සකස් වුණ මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙලා බහුපරමාණුක අයන හැදෙනවා දුවේ පුතේ. අපි ඒවට අලුත් නමක් කියනවා. අයන කණ්ඩක හැටියට අපි ඒව හඳුන්වනවා. අපිට මේ අයන කණ්ඩක වගුවක ආකාරයෙන් දක්වන්න පුළුවන්. අපි මේ බහුපරමාණුක අයන, ඒවට අදාළ රසායනික සූත්‍රයක් තියෙනවා. මේ රසායනික සූත්‍රය සකස් වෙලා තියෙන්නේ මූලද්‍රව්‍ය පරමාණු එකකට වඩා වැඩියෙන්. ඒවයි සංයුතාව ලියන්නත් පුළුවන්. අපි බලමු ඇමෝනියම් අයනේ රසායනික සූත්‍රය NH4 ධන සංයුතාව 1යි. නයිට්‍රේට NO3 ඍණ සංයුතාව 1යි. බයිකාබනේට් HCO3 මූලද්‍රව්‍ය පරමාණු තියෙනවා 1යි 2යි 3ක් තියෙනවා. ඒ අනුව සංයුතාව 1යි බයිකාබනේට්. හයිඩ්‍රොක්සයිඩ් OH ඍණ සංයුතාව 1යි. සල්ෆේට් SO4 2 ඍණ සංයුතාව 2යි. කාබනේට් CO3 2 ඍණ සංයුතාව 2යි. පොස්ෆේට් PO4 3 ඍණ සංයුතාව 2යි. අපි එහෙමනම් අභ්‍යාසයක් හැටියට බහු පරමාණු අයන සහිත සංයෝගවල සූත්‍ර ලියන්න අභ්‍යාසයකුත් කරමු. එහෙනම් මං සංයෝගය හැටියට තෝරගන්න ඔබට දුවේ පුතේ මැග්නීසියම් නයිට්‍රේට්. මැග්නීසියම් නයිට්‍රේට් නම්ම සඳහන් වෙනවා මැග්නීසියම්, ඒ වගේම නයිට්‍රේට් අයන කණ්ඩකය. අපි ඉස්සෙල්ලා මැග්නීසියම් වල සංයුතාව ලියමු 2යි. නයිට්‍රේට් කාණ්ඩයක් තියෙන හින්දා මේ කාණ්ඩයට අපි වරහණක් යොදාගමු. මැග්නීසියම් සංයුතාව 2ක් යනවා නයිට්‍රේට් පැත්තට. නයිට්‍රේට් වල සංයුතාව 1 යනවා මැග්නීසියම් පැත්තට. ඒ අනුව හරස් සීතල මගින් මේ විදිහට මාරු කරාම අපිට ලැබෙනවා මැග්නීසියම් 1යි වරහණක් වරහන් NO3 වරහන් වරහන්ට පිටින් 2. එතකොට අපි මැග්නීසියම් 1යි කියලා ලියන්නේ නැහැ, Mg NO වරහණක් NO3 වරක් 2. මේක අපි කියනවා මැග්නීසියම් නයිට්‍රේට් කියලා, නැත්නම් මැග්නීසියම් Mg NO3 ට්වයිස් හැටියට සඳහන් කරන්න පුළුවන්. අපි තවත් ගමු සංයෝගයක්. ඒකේ අයන කණ්ඩක දෙකක්ම තියෙන එකක් ගමුකෝ. ඇමෝනියම් සල්ෆේට්. වචනෙම පැහැදිලි වෙනවා ඇමෝනියම් අයන කණ්ඩකය, ඒ වගේම සල්ෆේට් අයන කණ්ඩකය. එහෙනම් අපි මුලින්ම ඇමෝනියම් සල්ෆේට් ලියද්දී ඇමෝනියම් අයනය ලියනවා, ඊළඟට සල්ෆේට් අයනය. මේ කණ්ඩක දෙකටම වරහන් දාගන්න වෙනවා. සංයුතාව යටින් ලියමු. ඇමෝනියම් වල සංයුතාව 1යි, සල්ෆේට් වල සංයුතාව 2යි. සංයුතාව ඊතල මගේ මාරු කරමු. ඇමෝනියම් එකක් යනවා සල්ෆේට් පැත්තට, සල්ෆේට් වල දෙකක් යනවා ඇමෝනියම් පැත්තට. එතකොට සූත්‍රය අපි ලියමු මෙහෙම. NH4 වරක් 2, SO4 වරක් 1. ඒ අනුව ඇමෝනියම් සල්ෆේට් වල සූත්‍රය අපි එක සඳහන් කරන්නේ නැහැ කිව්වා. NH4 වරක් 2, SO4. මේක අපි කියන්නේ NH4 twice SO4 ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. දුවේ පුතේ මං හිතන්නේ ඔබට සංයුතතාව සම්බන්ධව සංයුතතා ආශ්‍රයෙන් සරල සූත්‍ර ලියවීම පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. එහෙනම් අපි බලමු දැන් අභ්‍යාසයක් හැටියට සංයුතතාව කියන්නේ මොකක්ද කියලා. එක සංයුතතාව අර්ථ දක්වන්න. මූලද්‍රව්‍ය පරමාණුක් සමග සංයෝජනීය වේ හැකිය ප්‍රතිස්ථාපනය කළ හැකි හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව සංයුතතාව ලෙස හඳුන්වනවා. පහත මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කර සෑදෙන රසායනික සංයෝගවල සූත්‍ර ලියන්න. ඇලුමිනියම් හා ක්ලෝරීන්. මම ඔබට පුංචි වේලාවක් දෙන්නම්. ඇලුමිනියම් වල සංයුතතාව 3යි, ක්ලෝරීන් වල සංයුතතාව 1යි. එහෙනම් සමුජතා යටින් ලියනවා. අපි සමුජතා මාරු කරනවා, මාරු කරලා සූත්‍රය ගොඩනගනවා. දැන් එහෙනම් ඔබට කාලය ප්‍රමාණවත් කියලා හිතනවා. ඇලුමිනියම් හා ක්ලෝරින් සංයෝජනයෙන් හැදෙන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3 නැත්නම් AlCl3. සෝඩියම් පරමාණුව ඔක්සිජන් පරමාණු එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා සෝඩියම් ඔක්සයිඩ්. එහෙනම් අපි දැන් සෝඩියම් ඔක්සයිඩ් වල සූත්‍රය ලියමු. සෝඩියම් සංයතාව 2යි, ඔක්සිජන් සංයතාව 1යි. සංයතා මාරු කරමු. ඒ අනුව මම හිතන්නේ ඔබට දැන් කියන්න පුළුවන් සෝඩියම් ඔක්සයිඩ් වල සූත්‍රය Na2O. දුවේ පුතේ, අපි අද පාඩමෙන් සංයතාව සහ සංයතා ආශ්‍රයෙන් සූත්‍ර ගොඩනැගීම පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කළා. මම හිතන්නේ ඔබට ඒ සම්බන්ධව හොඳ අවබෝධයක් ලැබෙන්න ඇතේ කියලා මම විශ්වාස කරනවා. පදාර්ථයේ ව්‍යුහය පාඩමෙන් අපි අද ගොඩක් කරුණු ඉගෙන ගත්තා. නැවතත් මේ වැනි විද්‍යා පාඩමකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.
අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පූජ්‍ය අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.